කොහෙද හිතන්න කියමින් හිතුවත් ඉතින් මොනක් පිටන්නේ කොහොමද දන්නේ නැතුව සිද්ධ වෙන දේ දන්නේ නැති කෙනාට මොන පිටනවා කියලා එකක් කියෙදෙන්නේ නැහැ. සිහිය වුණනම් පිටයි නුවන් නැහැ. ඒ නිසා තමයි මේ කියන්නේ ධර්මය අහන්න සද්ධර්මය ශ්‍රවණය. ඕක නැතුව කෙනෙකුට මාර්ගය වඩන්න බෑ. සද්ධර්ම ශ්‍රවණය නැති කෙනාට මේ වෙන්නේ මොකද්ද කියලා නුවණක් පිහිටන්න බෑ. හරි. යෝනිසෝ මනසිකාරයක් කරන්න බෑ. ඒකයි බුදු කෙනෙක් දේශනා කරපු දේ අහලා තේරුම් ගන්න. ඥානං පස්සං යථා භූතං. ඥානතෝ පස්සතෝ. එයාට විතරයි මේ මේ මේව ආශ්‍රවක්ෂය කරනවා කියලා දෙයක් කරන්න පුළුවන්. නෑ අඥානතෝ නෑ අපස්සතෝ. ඒ හින්දා තමයි අපි මේවා ඉස්සෙල්ලා තේරුම් ගන්න. තේරුම් ගත්ත කෙනාටයි එතන සිහිය නොවන පිහිටන්න පුළුවන්. නැත්තම් අපි ඉන්නේ අර අපි ඉන්නේ මතක. ඒවා ප්‍රපංච ගොඩක් මිසක් ඇත්ත ඇති හැටි නෙමෙයි. මං හිතනවා කියලා සිහිය පිහිටුවට ඒක ආයි ප්‍රපංචයක ඉන්නවා. මොකද ප්‍රපංචයක් බව දන්නේ ඇත්ත ඇති හැටි නොදන්නේ. දැන් බල්ලට සිහිය පිහිටන්න කිව්වොත් අන්න බවතුරේ බල්ලෙක් දකින්නවා කියන සිහිය පිහිටා. නේ? සිහිය පිහිටන්න පුළුවන්. හැබැයි නුවණ නුවණ නැහැ. මේක උනේ කොහොමද කියලා හිතාගන්න බෑ එයාට. මොකද එයා ආයතන ගැන දන්නේ. ඒ හින්දා තමයි දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඇත්ත දකින්න එක විදිහක් ආයතන පිරිසිදු දකින්න. ආයතනේ ඇත්ත ඇති හැටි දකින්න. ඒකේ කෘත්‍ය මොකද්ද කියලා හොඳට නුවණින් අවබෝධ කරගන්න. එහෙම නැත්නම් අපි ඉන්නේ අපි හිතාගත්තු ටික. අපි හිතාගත්තු ටික කියන්නේ ලෝකෙට ඇති දෘෂ්ටි. ධර්මතාවයේ පැහැදිලි කිව්වට තාම මදි ටිකක්. ඔයිද දැන් ධර්මතාවයේ පැහැදිලි වෙනකොට තමයි ප්‍රපංචේ මොකද්ද ඇත්ත ඇති හැටි මොකද්ද කියන දෙක වෙන් කරගන්න පුළුවන්. ඒ වෙන් කරගන්න පුළුවන්කම තියෙන කෙනාටයි මාර්ගය වඩන්න පුළුවන්. නෑ කියන්නේ අපි සිහිය නුවණ පිහිටියේ නැත්නම් රැවටිලාමයි ඉන්නේ කියලා නුවණක් ඇති කරගන්න. අපි පරණ පුරුද්දෙමනේ ඉන්නේ. පරණ පුරුද්ද කවදාවත් ඇත්ත ඇති හැටි දකින්නවා නෙවෙයි. ලෝකෙටයි ති මට්ටමේ නේද? මේ හිතන හැම දෙයක්ම අර එළියේ තියෙන ඒවා කියන මට්ටමේනේ හිතන්නේ. එතකොට අපිට එක පැත්තකින් ඔය හිතන්නේ අර පරණ පුරුද්දට කියලා සිහිය පිහිටන්න. ඒක පරණ පුරුද්ද වැරදි කියලා දැනගන්න නම් නුවණ පිහිටන්න. දැන් බල්ලට අර ඉන්නේ යන්න බල්ලෙක් පේනවා කියලා සිහිය පිහිටන්න පුළුවන්. කිසිම ධර්මයක් නොදන්නවා වුණත් සිහිය පිහිටන්න පුළුවන්. හැබැයි සිහිය පිහිටන්නේ දැන් ඇත්ත ඇති හැටියටද? නෑ, ප්‍රපංචයට. ඔන්න ඔය නිසා තමයි සද්ධර්ම ශ්‍රවණය කරපු නැති කෙනාට මාර්ගය වඩන්න බෑ
කියන්නේ.
ඔව්. මිච්ඡා දිට්ඨියෙන් කරන මිච්ඡා සතියක් වැඩෙනවා. සතියක් වැඩෙනවා. හරි ඒක සම්මා සතිය වෙන්න. සම්මා සතිය කියන්නේ ආර්ය මාර්ගයේ පැත්තේ. ලෝකෙට අයිති මට්ටමේ සම්මා සතියක් වෙන්න පුළුවන්. ලෝකෙට අයිති ආර්ය ශ්‍රාංගික මාර්ගයකුත් තියෙනවා. එතකොට සිහිය නැති කෙනාට වඩා ඒ ටිකට හරි සිහිය පිටන එක වටිනවා. තම ලෝකෙට අයිති දෘෂ්ටියේ ඉන්නේ. ඒ වුණාට සිහිය පිහිටීම දිනු කිරීම වටිනවා. එතකොට අපිට කායાનුපස්සනාව ලෝකෙට අයිති මට්ටමේ කරන්න පුළුවන්. මේ ශරීරයක් තියෙනවා. ඒක මේ දේවල් කරනවා. නේද? යාර වතුරේ බල්ලෙක් ඉන්නා. ඒ බල්ලා මේ දේවල් කරනවා කියලා සිහියෙන් බලන්න. දැන් රූපේ පිළි අරන් රූපේ තියෙනවා කියලා පිළි අරන් ශරීරේ තියෙනවා කියලා පිළි අරන් ලෝකෙටයි තියෙන්නේ. එතකොට පිළි අරගෙන ශරීරය කරන දේවල් දිහා බලා ඉන්නවා සිහිය පිහිටවන. ඒකෙත් වටිනකමක් තියෙනවා. හැබැයි ඒක තේරුම් ගන්න ඕන ඔය ලෝකෙටයි ති කායනුපස්සන. ලෝකේ ඉක්මම යන දැක්ම නෙවෙයි. ඇලීම ගැටීම අඩු වෙනවා. මෝහය තමයි දුරු වෙන්නේ. ඇලීම ගැටීම පිහිටන්නේ මොකද? මෝහය හින්දා. දැන් ලෝභයට තනියෙන් පිහිටන්න බෑ මෝහය නැතුව. මෝහයයි ලෝභයයි එකට යන්නේ. ද්වේෂයට තනියෙන් පිහිටන්නත් බෑ මෝහය නැතුව. මෝහයයි ද්වේෂයයි එකට යන්නේ. මෝහය නැති වුණොත් ලෝභයට හරි ද්වේෂයට හරි පිහිටන්න පුළුවන්. අන්න එතන තමයි ලෝකෝත්තර දර්ශනය. ඒතර මෝහය ඉතුරු කරගෙන ලෝභය අඩු කරන්න පුළුවන්. ද්වේෂය අඩු කරන්නත් පුළුවන්. ඒක ලෞකිකයි. මෝහය නැති කරනකොට ආයේ ලෝභ ද්වේෂයට පිහිටන්න බෑ. ඇත්ත ඇදී හිටියට. එතකොට ඒ මෝහය නැති කරන එක පටන් ගත්ත දවසට ඔන්න ලෝකෝත්තර මාර්ගය වැඩෙනවා. ඒක කරන්න පුළුවන් දහම අහලා තේරුම් ගත්ත කෙනාට විතරයි. මේ ආයතන ගැන සිහිය නුවණ. නුවණ කියන එක. ඒතර ආයතනි පිරිසිද දැක්ක කෙනාටමයි ඕක කරන්න පුළුවන්. ඒකයි මම කියුවේ ධර්මය අහලා තේරුම් ගත්ත කෙනාටමයි යෝනිසෝ මනසිකාරය කරන්න පුළුවන්. නැත්තම් එයා මනසිකරණයක් කරයි. හැබැයි ඒකත් මුලාවේ ඉඳන් කරන එකක්. ප්‍රපංචයක් මත ඉඳන් කරන එක. ලෝකෙට අයිති දෙයක් පිළි අරන් ලෝක මත සිහිය පිහිටන්නත් පුළුවන්. අන්න බල්ලෙක් ඉන්නවා. ඒ බල්ලා මොකද කරන්නේ? දැන් බුරනවාද වල් ගෙවනවාද කියලා සිහියෙන් බලා ඉන්න පුළුවන්. නේද? වතුරට එදෙන බල්ලට කියන්න පුළුවන් දැන් ඌ මොකද කරන්නේ කියලා. හිතට සිහිය තියාගෙන ඉන්න. ඒකෙත් උදව්වක් තියෙනවා. මොකද අනිත් කෙලෙස් වලට හිත දුවන්නේ නැහැ නේද? වෙන වෙන ඒවා හිත හිතා ඉන්නේ. අරකටමනේ සිහිය තියෙන්නේ. ඒකෙත් උදව්වක් තියෙනවා. උදව්ව තියෙන්නේ මොකද්ද? වෙන වෙන අර ඇලීම් ගැටීම් ටික අඩු කරගන්න. හැබැයි මුලාව කියන එක නැති වෙන්නේ නැහැ. ධ්‍යාන වඩනවා කියන්නේ ඒක තමයි. ඒ අරමුණට විතරක් සිහිය තියාගෙන ඉන්න වෙන අරමුණු වලට යන්න දෙන්නේ නැහැ. ඒක ලොකු හැකියාවක්. නුවණ නැහැ. හැබැයි අකුසල් කෙරෙන්නෙත් නැහැ. මොකද වෙන ඒවා දැන් හිතට එන්නේ නැහැ. වෙන අකුසල් අරමුණු ගැන හිතන්න විදිහක් නැහැ. මොකද මේකෙම හිත පිහිටලා. ඔව්. නීවරණ తాවකාලිකව යටපත් කරනවා. මේ අරමුණේ සිහිය තියනකන් වෙන අරමුණු වල හින්දා කෙලෙස් උපදින්න බෑ. ඒකයි කියන්නේ දැන් අර අනිත් කාම අරමුණු වලට හිත යන්නේ නැහැ. අපේ කාමයන්ගෙන් වෙන් වෙනවා. විවිච්ච කාමේ. විවිච්ච අකුසලේ. මොනවටද අනිත් අරමුණු ගැන තියෙන්නේ. ඒ වටික යටපත් වීමක් වෙනවා මේ එක දෙයකටම සිහිය තියාගෙන ඉන්නකොට. ඒකට කියනවා සමාධිය කියලා. සමාධි ධ්‍යාන කියන්නේත් ඕක තමයි. මේක ගැඹුර.
ඒක
හතරවෙනි නිමේ අටවෙනි ධ්‍යානෙට ගියත් ඕකමයි. අරූපාවචරමන් තමත් ඕකමයි. ඒ කියන්නේ අපි එක දෙයකට සිහිය පිහිටන වෙන දේවල් වලට යන්න නොදී ඒ හැකියාව වැඩි දියුණු කිරීම තමයි ධ්‍යාන කියන්නේ. හිතේ හිත පාලනයක් ගන්නවා මේකෙමයි හිත තියෙන්නේ. වෙන කිසිම දෙයක් හිතන්න බෑ. ඒ හොඳයි. එතකොට කෙලෙස් නැහැ. කෙලෙස් එන්නේ වෙන ඒවා ගැන හිතුවොත් මේ අරමුණේ විතරක් හිත තියාගෙන ඉන්න. විදර්ශනා කරනවා කියන්නේ ධානයේ නෑ. ධානයේ ඉන්නවා කියන්නේ අරමුණේම හිත තියනවා කියන එක. විදර්ශනා කරනවා නම් ඒක ඒ අරමුණ ගැනම කරනවා මිසක් වෙන අරමුණ ගැන මේ විදර්ශනා කරන විදිහක් නෑ නේ. අරමුණට වෙන අරමුණ වලට හිත යනවා කියන්නේ ඊළඟට ඒ අරමුණ ගැන පුළුවන් ඕන්න. එහෙම හැකියාවක් තියෙනවා. හැබැයි ඉතින් කාටද විදර්ශනය කරන්න පුළුවන්? විදර්ශනය කිරීමේ හැකියාව තියෙන කාටද? හැමෝටම පුළුවන්ද? ධර්මය අහලා තේරුම් ගත්ත කෙනාට විතරයි. මේ බලා ඉන්නේ තෙලියේ තියෙන දෙයක්ද? ලෝකෙට අයිති මට්ටමද? නැත්නම් ආයතනිකෙන් උපද්දපු දෙයක්ද? මේ මොකද එළියේ තියෙන දෙයක් කියපු ගමන් ඔය දිහා බලා ඉන්නේ කවුද? මමයි. නැත්නම් ඒ අරමුණ පාලනය කරන්නේ කවුද? දැන් ධානයකදී අරමුණ නිමිත්තක් හොඳට හදාගත්තට පස්සේ ඔය කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ අරමුණේ තමයි හිත තියෙන්නේ. අපිට ඕන ඕන දේ ඒ අරමුණ ලව්ව කරවන්න පුළුවන්. එතකොටත් කවුද මේක කරන්නේ කියලා කෙනෙක් ඉන්නවා. මේ කොට ඇත්ත ඇති හැටි ගැන සිහිය නොවන පිහිටන්නේ ආයතන පිරිසින් දැකීමක් නැහැ. මේ
ඥානේ ඉඳලාම බෑ විදර්ශනා කරන්න. ඒ වගේ ඥානේ අපව නැගිරිනවා.
කරලා බලන්නකො ඉතින්. එහෙම කියලා නෑ. ධානවල උදව්වක් තියෙනවා. ඒක තමයි මම කරලා බලන්න කිව්වේ. හිත එකඟ කිරීම අවශ්‍යයි. මත අපිට නිකම්ම විදර්ශනය කරන්න සිහිය නුවණ පිහිටන්න බෑ. දැන් නුවණ අරගත්තට සිහිය පිහිටන්න බෑ ඊළඟට. සිහිය පිහිටන්න දන්නවා. දැන් සිහිය පිහිටන්න බෑ. එහෙමත් වෙනවා. නැත්තම් දැනගත්තු ගම හරි. එහෙම එකපාරට හරියන්නේ නැහැ. දැන් දැනගත්තු දේ ආයේ මෙනෙහි කරන්න සිහිය පිහිටන්න එපේ. දැන් ඔන්න සතිය පිහිටන්නේ. ඇයි සතිය පිහිටන්නේ? ඒ සමාධිය නැති. සමාධිය නැහැ කියන්නේ ඔහි එක එක අරමුණු වල හිත දුවනවා. කිසි පාලනයක් නැහැ. මේ කොහොමද සිහිය පිහිටන්නේ? එකක් ගැන හිතන්න හදනකොට තව 10ක් විතර හිතිලා ඉන්නවා. එතකොට ඔන්න වෙනවා දැන් සමාධියක්. සමාධියකින් තමයි මේ ගතිය අඩු කරන්න පුළුවන්. සිහිය පිහිටන්න පුළුවන් ගානකට හිත ගන්න නම් ටික ටික සමාධියත් වඩා ගන්න. සමාධිය වඩන්න කියන්නේ අපි එක අරමුණක හිත තියාගෙන ඉන්න පුරුදු කරන. ඒකෙන් මොකද වෙන්නේ? අර කලබල ගතිය ටික ටික අඩු වෙනවා. පිට පාලනයක් නැතුව අරවට මේවට හිත දුවන එක ටික ටික අඩු වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? සිහිය පිහිටන්න හැකියාව වැඩි වෙනවා. දැන් සිහිය පිහිටන්න හැකියාව සමාධියෙන් හදා ගන්නකොට නුවණ අපි දහමක් අහලා සම්මාදිට්ඨිය හදාගෙන තිබුණා. අන්න දැන් සිහිය තියෙන වෙලාවට නුවණත් පිහිටන්න පුළුවන්. සම්මාදිට්ඨිය තියෙන කෙනාට තමයි අර වැඩේ පුළුවන්. ඥානිකින් පස්සේ මාර්ගඵල ලබන්න පැත්තකට යන්න පුළුවන් සම්මාදිට්ඨිය තිබුණා. සමාධිය නැති කෙනාට බෑ. මොකද කියන්නේ මේ ධර්මය අහන්න ඕන නුවණින් විමසන්න ඕන කියලා. සද්ධර්ම ශ්‍රවණයයි යෝනි සමනසිකාරය. ඒක පුළුවන් දහමක් අහලා ඒක නුවණින් දකින කෙනාට විතරයි. මොකද්ද මේ කියන්නේ කියලා දැක්මක් ඇති කරගන්න. ඒක එයා දැන් සිහිය පිහිටුවොත් අර නුවණත් එක්කමයි සිහිය පිහිටන්නේ. එයාගේ වැඩෙන කායන උපස්සනාව ආර්ය මාර්ගයේ සඳහා අර තාවකාලික වේයටපත් කිරීම නෙවෙයි එතකොට. එතකොට රූපයක සිහිය පිහිටනකොට රූපය ගැන නුවණක් පිහිටනවා. ওই රූපය කියන්නේ මොකද්ද? ඔක හටගත්තේ කොහොමද? මෙන්න මේ මුලාව හින්දා නේද ඔක බාරගත්තේ. මේ මුලාව නැති වුණා නම් මෙහෙම දෙයක් මේකට අහු වෙන්නේ නැහැ නේද? වතුරට ඇවිල්ලා බල්ලා බලනවා. අන්න බල්ලෙක් ඉන්නවා. ওই බල්ලා ඉන්නේ මෙහෙම මේ මුලාව යෙදුනා හින්දා නේද? මේ මුලාව යෙදුන් නැත්නම් අහම් බල්ලෙක් පිටයි කියලා දකින්න නුවණක් නැහැ. ඒ නුවණ ගන්න නම් අපි ආයතන ගැන බලන්න පුරුදු වෙන්න ඕන. ආයතනවල ධර්මතාවය දැනගන්න ඕන. අපි හිතන දේ බලලා හරියන්නේ නැහැ. එහෙන් දකින්න රෙලියේ තියෙන දේ. එළියේ තියෙන දේට සිහිය පිටන්න පුළුවන්. මේක දකින්න, මේක දකින්න, මේක දකින්න. නේද? ඒකයි. ඒ රූපේ කොහමද හටගත්තේ? මේ පැත්තේ මුලාව හින්දා නේද? මේ ආයතනයේ ඇත්ත ඇති ඇති දැක්කේ නැති හින්දා නේද? කියලා නුවණ පිහිටන සිහියයි ලොකු වෙනසක් තියෙන්නේ. මොකද මේ විදිහට බලනකොට ලෝකෙන් මිදීමක් වෙන්නේ. මෙච්චර කල් අහුවෙච්ච ලෝකෙන් ටික ටික මිදෙනවා. ලෝකේ ඉක්මවනවා. ලෝකෝත්තර දකින දකින රූපේ අතන පුඩුවක් තියෙනවා, එතන මේසයක් තියෙනවා, අතන ලේනෙක් ඉන්නවා, අරේ ෆෑන් එකක් තියෙනවා. එහෙමත් පුළුවන්. ඒක තේරුම් ගන්න අර වතුරේ බල්ලෝ ඉන්නා වගේ සිහිය පිහිටනවා වගේ තමයි. එතකොට අපි ආයතනය ගැන එහෙම හිතුවේ කොහොමද කියන එක, ඒක තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? මන ධම්ම කියන එකේ ඇත්ත දන්නේ නැති හින්දා නේද? හිතෙන් දැනගත්තු එක, දකින දේ ගැන හිතලා හිතෙන් දැනගත්තු එක එළියේ තියෙනවා කියලා විශ්වාස කරලා. මන ධම්ම කියන එක හිත ඇතුලේ ක්‍රියාකාරීත්වයක් කියන එකට සිහිය නුවණ නැහැ. සිහිය පිටන්න බෑ නුවණ නැති කෙනාට. එතෙන් මේ හිත ඇතුලේ හදපු දේ නේද එළියේ තියෙනවා කියලා බාර ආරම්භ වෙනවා. ඕක හිතන්න නම් මේක දැනගෙන තියෙනවා. කවුරුත් කියපු කලියට බෑනේ ඒක හිතන්න නේද? ඕක ඉන්නේ මෙහෙමමයි කියලා Tamanට දැක්වත් ඇති කරගන්න ඕන ඉස්සෙල්ලා. අහපු ධර්මයේ දැක්මක් කරගත්ත කෙනාටයි ඕක කරන්න පුළුවන්. යන්තම් දැනගෙන බෑ. එකයි මං කියන්නේ මේ ධර්ම අර ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන, පැහැදිලි කරගන්න. අපිට අනිත් පැත්තෙන් ප්‍රශ්න කරනකොටම නෑ නෑ මේක මෙහෙමයි කියලා කියන්න පුළුවන් මට්ටමකට තමන් එන්න ඕන. එදාට බය නැතුව කීයට හැකියන්න දැන් මං විදර්ශනය කරනවා. ලෝකේ ඉක්මවා යන මාර්ගය දැන් වැඩනවා. මේ ආයතන ගැන සිහිය පිහිටනවා. ඒක ලෝකෙට අහු වෙන සිහිය නෙවෙයි එතකොට. ලෝකෙන් මිදෙන සිහිය, ලෝකෙ ඉක්මවා යන සිහිය. එතකොට නිකන් අර තියෙන දෙය නෑ 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 කියනවා නෙවෙයි. මේ හේතුව දකිනවා. ඔක තියෙනවා කිව්වේ මේ හින්දා. මේ හේතු ටික යෙදුත් නැත්නම් එහෙම පිහිටන්නේ නෑ. අතුරේ බල්ලෙක් ඉන්නවා කියන්නේ මෙන්න මේ හේතු හින්දා. ඔය හේතු යෙදුත් නැත්නම් ඔය කතාව කියන්න බෑ. පිහිටන්නේ. එතකොට අපි මේ මෙතන මේසයක් තියනවා කියන්නේ මේ හේතු යෙදෙන කල්සාක්ක. මේ හේතු යෙදුනේ නැත්නම් එහෙම ස්වභාවයක් පිහිටන්න බෑ. අඩු ගානේ දැන් මන ධම්ම මනෝ විඥාන කියන එක තේරුම් ගත්තා නම් මොන මේ කියන්නේ මොකද්ද කියලා තේරෙනවා. මනසේ හදපු එක කොහොමද එළියේ තියෙන්නේ? මනසේ හදපු එක එළියේ තියෙනවා කියලා විශ්වාස කරන්නේ ප්‍රපංච මුලාව.
මනස දකින්න මනස තියනවා කියලා ඉඳන් හිත ප්‍රතිබිම්බයෙන් දකින්නේ කොහොමයි?
නේද? ඒක මනසේ කෘත්‍යය නේ ඉතින් මං කියුවේ. මනසෙන් දැනගන්නේ මනසෙන් හදපු දෙයක්. මන ධම්ම මනෝ විඥාන. ඔගේ එළියේ තියෙන සතර මහා ධාතු කියලා හිතනකොටම අපි ප්‍රපංච වලට අහුවෙලා මඤ්ඤණා කරලා. මේ සතර මහා ධාතු කියලා මඤ්ඤණා කරනවා. පඨවියේ පඨවිය කියලා මඤ්ඤති. රහතන් වහන්සේ පඨවියේ පඨවිය කියලා නෑ මඤ්ඤති. ඒත් අපේ මනසට ඕක තියෙනවා වුණාට රහතන් වහන්සේගේ මනසට හිතන්නේ නෑ මඤ්ඤණා කරන්නේ නෑ. බල්ලගේ මනසට බල්ලෙක් හිටියට අපිට වතුරේ බල්ලෙක් තිහිටන්නේ
නැහැ.
දේශනා කරන්න වෙනවා ඉතින්. දැන් ඔහොම තියනවා කියලා හිතනගෙනාට බලන්න කියනවා. එයා දන්න මට්ටමින් බලන්න ඕනේ. ඒක ටිකෙන් ටික වෙන්නේ. එකයි මං කියේ ලෝකෙට අයිති මට්ටමේ බැලීම කරන්නත් ඕන. කෙස්ලොම් නියදත් කියලා බලන්න කිව්වා. ඒක දෙකපාරටම ඕක නැහැ කිව්වට තේරෙන්නේ. දකින්න ඕක දකින්න තමන්ගේ මනස වැඩෙන්නත් ඕනේ ප්‍රඥාව. ප්‍රඥාව ඒ මට්ටමට වැඩෙන්න කලින් ඕක කිව්වට වැඩන්නේ නැහැ. බොරුවක් විතරයි. හිතර වට ගන්න හදනවා විතරයි. කයි මේක අර දන්න දකින්න කෙනාටයි මේක කරන්න පුළුවන් කියලා වෙනමම කියන්නේ. නැත්නම් එහෙම කියන්න ඕනේ. මෙන්න මේ විදිහට කරන්න කියලා විතරක් කියන්න පුළුවන්. එහෙම බෑ. ඒකයි පොනේ. බුදුදහම ප්‍රඥාවන්තයන්ට
යනවා.
ප්‍රඥාවන්තයන්ටයි බුදුදහම තියෙන්නේ. ඕන කෙනෙකුට මේක කරන්න බෑ. ලා තින්නේ ගුරුවරයා කියන හින්දා කරනවා. ඒක නියම බුදුදහම නෙවෙයි. නේද? බුදුහාමුදුරුවෝ කියන්නේ Taman දැනගෙන දැකලා
ගුරුවරයා කියන අවබෝධ කරගන්නුනේ. ඒක නිකන් අවබෝධය
කියන නිසා එයාගේ හින්දා ඇත්ත කියලා හිතලා හරියන්නේ නැහැ. ඔව් හිතලා අපි දැනගන්න ඕන මේක ඇත්තද නැද්ද කියලා. ගුරුවරයා බොරු කියලා නම් එහෙම. ඒකට මොකද? තමන්ට වැහැදිලි වෙන්න ඕන මේ. මේ ඒ කියන්නේ වෙලාවක් එන්න ඕන මේක ගුරුවරයා කියන හින්දා නෙමෙයි මේක තමයි පවතින ඇත්ත. ඒකයි මම කියන්නේ මේක බුදුහාමුදුරුවෝ කියන හින්දා නෙමෙයි. මේක තමයි පවතින ඇත්ත කියලා ඔන්න නුවණක් එන්න ඕන. එදාට තමයි මාර්ගේ පටන් ගන්න. එහෙම තේරෙනවා නම් හොඳයි. එහෙම තේරෙනවා නම් ඉතින් බණ අහන්න දෙයක් නැහැ. තාමත් බණ අහන්න යන්නේ මොකටද? එක එක්කෙනාගේ අහගන්නේ මොකටද? මගෙන් අහගන්නේ මොකටද?
හැබැයි එදේ බණ
කියන අනේ තව කෙනෙක් තව බණක් කියනකොට කත් කර ඇත්තද
කියලා.
ඔය දැන් කියන කෙනා හින්දා නෙමෙයි. ඉස්සෙල්ලත් කිව්වේ මෙන්න මේ ධර්ම කරුණ. කවුද කිව්වේ කියන එක අපිට වැඩන්නේ. ධර්ම දේශනා කරලා තියෙන බුදුහාමුදුරුවෝ විතරයි. අනිත් අය කියන්නේ එක එක්කෙනාගේ මත. මං කියන්නේ මගේ මත. මට දෙයන විදියට මං කියන්නේ. ඒකට Taman දක්ෂ වෙන්න ඕන. බුදුහාමුදුරුවෝ කියන්නේ නැත්නම් ඉන්න මේක. කාගෙන් මොනවා අහගත්තත් බුදුහාමුදුරුවෝ කියන්නේ නැත්නම් මෙන්න මේක. එයාට මෙහෙම වෙන්නට ඇත්ත වෙන්න ඕන මේක. ඒ ඇත්තද කියලා බලන්නේ අපි ගලපලා බලන්න පුළුවන්.
දැන් සර් අපිට තේරෙනවා දැන් මේ ලංකාවේ අවුරුද්ද කියන දේ නිසා දැන් හාමුදුරුවෝ බණ කියන්නේ කියන්නේ අර ඉස්සර කාලේ කියන්නේ ඔව්
දැන් මං කියන විදිහට කිව්වා කියලා හරි වෙන්න ඕනේ
නේ
මං දැන් මං වැරදි දෙයක් කියලා නම් එහෙම දැන් ඔයගොල්ලෝ ඔක්කොම අමාරු
වෙනවා.
අර හාමුදුරුව කියන බණ අහන්නෙත් නෑ දැන් මේවා.
නෑ
ඒක කියන එක නෙමෙයි.
එහෙම
මේ මේ මේකේ බලන්න ඕන නැමත ඉස්සෙම ධර්ම කරුණා අඳුරකම්. එතකට අර ප්‍රශ්න අහන විදිහත් නවත්තයි අර ස්වාමීන් වහන්සේ කිව්වා. මං කිව්වේ අහනකොට ඔය ආඥාදේම වක් කිව්වත් අපිට වැඩක් නැහැ. ඒ කිව්ව ධර්ම කරුණ මතක නම් මෙන්න මෙහෙම දෙයක් කිව්වා මේක හරිද මේක ධර්මයට කල්පලා බලන්න. අපට පුළුවන් බලන්න. ත්‍රිපිටකේ තියෙනවා. නේද? ඊළඟට නුවණක් තියෙනවා මේ මේක ලෝකෝත්තර දර්ශනයේද? ලෝකෙට අයිති දෙයක්ද මේ කියන්නේ? අන්න ඔය නුවණයි හදාගන්නවා. පොට්ටපාද දැන් බුදුහාමුදුරුවෝ අඳුරන්නේ නේද දෙන්න ඊට කලින් දැකලා නැහැ බුදුහාමුදුරුවොත් වඩිනවා පොට්ටපාද ඒ හාමුදුරුවෝ ඉන්න තැනට ඊට පස්සේ ඉතින් කතා කරනවා දැන් තාම දන්නේ නැහැ බුදුහාමුදුරුවෝ දැන් දැන් ධර්ම කරුණු ගැන කතා කර කර යනකොට දැන් පොට්ටපාදට හොඳට තේරෙනවා මේක ධර්මයේ කියලා. ඒසරේ තමයි වඳින්නේ ඔබ වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ නේද කියලා. ධර්මයේ දැකලා. ඒක රූපෙන් නෙමෙයි අඳුරගන්න. ධර්ම. ඇත්තටම බුදුහාඳුර තමයි ඉඳලා තියෙන්නේ. එහෙනම් අඳුරන්නේ නැහැ නේ ඊට කලින් දැකලා නේ. මේ දුර පලාතක ඉඳලා ඉන්නේ.
හැබැයි
ඒ නාට දැන් ධර්මයේ අහලා පැවිදි වෙලා පණියෙන්න පැවිදි වෙලා බුදුහාමුදුරුව වෙනුවෙන් බුදුහාමුදුරුව අහනවා කවුරු වෙනුවෙන්ද පැවිදි වුනේ කාගේ දහමකද උඩට කියනවා බුදුහාමුදුරුවන්ගේ කියලා හැබැයි මේ අහන්නේ බුදුහාමුදුරුව කියලා දන්නේ ඊට පස්සේ අර ධර්ම කරුණු ටික පැහැදිලි කිරීමේදී තමයි ආ මේ බුදුහාමුදුරුවම තමයි කියලා දකින්නේ. දකින්නේ කියන්නේ නුවණි. එහෙනම් ඒකයි දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ධර්මයේ දැක්කොත් මාව දැක්කා වෙනවා කියලා. ධර්මයේ දකින්න ගෙනාටයි බුදුහාමුදුරුවන්ව දකින්න පුළුවන්. ඒක අද කාලෙත් පුළුවන්. බුදුහාමුදුරුව පිරිනිවන් පෑවා කියලා බුදුහාමුදුරුව දකින්න බෑ කියලා එකක් නෑ. බුද්ධ දේශනාවන් බුදුහාමුදුරුව දකින්න ඕන නම් ධර්මයේ දකින්න. එහෙනම් තමයි බුදුහාමුදුරුව කියලා
තියෙන්නේ.
ඔව්. ඒකට අපි රූපෙ නෙමෙයි දකින්නේ. අයි රූපේ මුලාවක් කියලා අවබෝධ කරගන්න. එදාට අර මේ මොන ෆොටෝ එකද මොන වගේද කොණ්ඩේ කොහමද තියෙන්නේ උස කොහමද ඕවා නෙමෙයි හොයන්නේ. ඒව හොයන්නේ රූපෙට මුලාව. රූපේ ඉක්මවා යනකොට රූපෙන් නෙමෙයි හොයන්නේ. ධර්මතාව. මේක ඇත්ත නේද බුදුහාමුදුරු හිටියත් නැත්නම් මේක ඇත්තක්. කියලා අන්න එහෙම දකින්න පුළුවන්. එදාට බුදුහාමුදුරුව දැක්කා වෙනවා. කියන්නේ කවුරු කිව්වත් ඊට වඩා වෙනස් දෙයක් එදාට රැවටෙන්නේ. දෙන්නා ධර්මයේ දැක්ක කෙනා සම්මා දිට්ඨිය තියෙන කෙනාට කියන්නේ කවුද කියන එකෙන් නෙමෙයි බලන්නේ. ආ මෙයා කියන හින්දා හරියට කියලා එහෙම බණ අහන්නේ නැහැ. ධර්ම කරුණක් කියනකොට ඕක ධර්මයට ගැලපෙනවද? ඕක ඇත්තද? කියනන්නේ එහෙම නෙමෙයි කියලා. ඒතර මේක ගැලපෙනව නැහැ. මේක ගැලපෙනවා. මේක ගැලපෙන්නේ නැහැ. මේක ඇල්ල වැරදි. කවුරු කිව්වත් ඕක බුදුදහම නෙවෙයි කියලා අන්න ඔහොම කියන්න පුළුවන්. ඒක ඒක ඉන්නේ සම්මාදිට්ඨියෙන් විතරයි. මොකද මේ දහම අහලා තේරුම් ගැනීම තුලින් විතරයි. ඒක තමයි ඇති කරගන්න කියන්නේ. දැන් බය නැතුව ඕන කෙනෙක්ගෙන් ධර්මය අහන්න පුළුවන්. ඒක තමයි බාරගන්නේ හරි ටික විතර. වැරදි දෙයක් නම් කියන්නේ ඕක බුදුදහම නෙවෙයි කියලා හොඳට පේනවා. ඕක ලෝකෝත්තර දර්ශනේ නෙවෙයි කියලා හොඳට පේනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ඇත්තේ ඕකද කියලා පේනවා. අන්න අන්න ඒ අවබෝධය තමයි ඇති කරගන්න. ඒ අවබෝධය එන්න නම් අර දැන් බුදුහාමුදුරුවෝ පෙන්වුවේ ස්කන්ධ ධාතු ආයතන. අර එක එක විදිහට මේවා බලන්න. මේ ආයතන විදිහට බලනකොට හොඳට පේනවා ලෝකෙට අයිති ඒ දැක්ම මේකයි, ලෝකේ ඉක්මවා යන දැක්ම මේකයි. ඔව්. ආයතන හරියට බැලුවොත් අර ලෝකෙට අහුවෙන්නේ නැහැ. ඒක මම පෙන්නුවේ දැන් චක්කායතනයයි මනආයතනයයි වෙන වෙනම ওই දෙක බැලුවොත්. එතකොට පේනවා දැන් අනිත් ආයතන ටිකත් ඔය වගේ නේ. දැන් චක්කායතනේ වගේ නේ, සෝත ආයතනේ, ඒ වගේම නේ ගහන ආයතන. නේද? ජීව ආයතනේ, නැත්තම් කාය ආයතනේ, ඔය මොන ආයතනේ කිව්වත් එකම විදිහට. ඒ කිසිම ආයතනයකට බෑ එළියේ තියෙන දෙයක් පෙන්වන්න. මොන හොනුමනක් කියන්නේ. මේ කිසිම ආයතනයකට බෑ එළියේ තියෙන ස්වභාවය පෙන්වන්න. මොකද්ද ආයතනයට පුළුවන්කම තියෙන්නේ? ආයතනෙහි කියාව අනුව මොකක් හරි හදලා ඕක හිතට පෙන්වන්න. මම කිව්වේ චිත්‍රපටියක් ප්‍රොජෙක්ට් කරනවා වගේ වැඩක් කියලා. නේද? චිත්‍රපටිය හදලා පෙන්වන එක තමයි ආයතනයට කරන්න පුළුවන්. දර්ශනයක් හදලා පෙන්වන්න. ඇහැ කරන්නෙත් ඕක, කන කරන්නෙත් ඕක. මොහරි අර ප්‍රොජෙක්ෂන්ස් ටිකක් පෙන්නනවා. ඒ ටික දකින්න පුළුවන් හිතට. ඒ දකින හිතට එතකොට ඇහැ නිසා දකින්නවා නම් චක්කු විඥාන කියනවා, කන නිසා දකින්නවා නම් සෝත විඥාන. එහෙම ඒ ආයතනේ නම දීලා තියෙනවා. මොකද ආයතනෙන් සකස් කරන මට්ටමනේ දකින්. ඒතර ඒ දැකීම කවදාවත් එළියේ තියෙන දෙයක් දැක්කා වෙන්න බෑ. අපේ ප්‍රපංචය තමයි ඕ දැක්කේ එළියේ තියෙන දේ. ඒ කියන්නේ අපි හිතාගන්න මතයක්. එළියේ තියෙන දේ තමයි මේ දැනගත්තේ කියන එක. ඒක ප්‍රපංචය. මේ පේන දේ දිහා බලාගෙන අපි හිතන දේවල් වල විතක්ක ਵਿਚාර. විතක්ක ਵਿਚාර තමයි ප්‍රපංච බවට පත් වෙන්නේ. යං විතක්කේති තං ප්‍රපංචේති. යමක් කල්පනා කරයිද ඔන්න ඕක ප්‍රපංචයක් බවට පත් වෙනවා. මොකද එතකොට අමතක වෙනවා මේ මෙතන දකින මේ චිත්‍රපටිය ගැන නෙමෙයි හිතන්නේ. මේක උදව් කරගෙන නෙමෙයි හිතා ඉන්නේ. ඉතින් කොහොමද එළිය එකක් දකින්න
කියලා
විශ්වාස කරන්නේ හිතෙන් හැදුවා කියලා නෙමෙයි එළිය තියෙනවා කියලා. එළිය තියෙනවා කියලා ගන්න එකයි මෙතන ප්‍රපංචය වෙන්නේ. හිතෙන් හදන එක නෙවෙයි. හිතෙන් හදන එක ඒක හිතේ ක්‍රියාකාරීත්වයක් නෙවෙයි. ඒක ප්‍රපංච නෙවෙයි. ප්‍රපංචය වෙන්නේ මේ හිතෙන් හදලා දැනගත්තු දේ එළියේ තියෙනවා කියනකොට. එහෙම විශ්වාස කරනවා. ඔව්
හිතෙන් හදාගන්නේ එළියේ තියෙන දේ ගැන
කියලා හිතන්නේ. එහෙම හිතනකොට ඉතින් අර වතුරේ බල්ලෙක් ඉන්නවා, ඔය බල්ලා ගැන තමයි මේ හිතන්නේ. ඒ මට්ටමට යනවා. නේ? එහෙන් හදලා දීපු ගේ ගැන නේ හිතන්නේ බල්ලා වතුරට එබිලා. එහෙන් වර්ණ හතරක් හදලා දුන්නා ඒක ගැන මනසෙන් හිතනවා. ওই දෙකම හිත ඇතුලේ වැඩක් නිසා එළිය දෙයක් නෙමෙයි, එළියට සම්බන්ධයක් නෑ. එළියට දාපු ගමන් මුලා වුණා, ලෝකෙට අහු වුණා. ප්‍රපංචය හැදු. නෑ. ඔව්. හිතන එක ලෝකෙට අහු වෙලා නෑ. ඒකයි හිතන දේත් සිහිය නුවණ පිහිටියා නම් ප්‍රශ්නයක් නෑ. අපිට ප්‍රශ්නේ තියෙන්නේ ඔගේ සිහිය නුවණ නැති. ඔව්. ඒ අපිට සිහිය පිහිටන්නත් ද නුවණ පිහිටන්න දන්නේ නැහැ. සිහිය පිහිටන්න බෑ හිතේ පාලනේ නැති හින්දා. දුවනවනේ එහෙම මොනව හිතනවද කියලා දන්නේ නැහැ. සිහිය පිහිටීමේ හැකියාව නැහැ. ධර්මයක් අහලා දැකලා නැති හින්දා නුවණ පිහිටන්නේ නැහැ. ඒතර ওই දෙකම හදා ගන්න ඕනේ. ඒතර සද්ධර්මයේ අහලා ආයතන ගැන පිරිසිඳ දැකින එහෙම නුවණ ගන්න ඕන. ඊළඟට සිහිය පිහිටනවා. සිහිය පිහිටනකොටම පේනවා මෙන්න මේ මුලාවනේ ඔය. මේ ප්‍රපංචයට මේ අහු. මෙහෙම මඤ්ඤණා කළා. හිතෙන් අදපු දේ එළියෙන් තිබ්බා. කියලා ඒ දකින්න පුළුවන්කම නෑ. ඒ පුළුවන්කම නිකන් එන්නේ නෑ. ධර්මය අහලා මෙනෙහි කරලා තේරුම් අරගෙනමයි එතෙන්ට එන්නේ. මෙනෙහි කරන්න. ධර්මයේ වැටහෙනකම්ම ඔක ආයෙයි මේකමයි ඇත්ත මේකමයි ඇත්ත කියලා දකින්නකම් පැහැදිලි වෙනකම් අපට හොඳට නුවණින් විමසන්න ඕන සාකච්ඡා කරන්න ඕන තව තව අහන්න ඕන ඒ ටික තමයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ ධර්මය අහන්න සාකච්ඡා ධම්ම ශ්‍රවණං ධම්ම සාකච්ඡා ඊළඟට නුවණින් මෙනෙහි කරන්න ඔව් ඒ උක නැතුව නිවන් දොරටුවක් ඇරෙන්නේ නැහැ. මතන් තමයි වරද්දගත්තු තැන. අපි හිතන්නේ නැහැ නේ ගුරුවරයා දන්නවා එයා කියපු දේ කරහන් අපටත් හරි කියලා.
ඒ කියන්නේ සාකච්ඡාව නැහැ
නැතුව කරන්නේ. ඊට පස්සේ මේක හරි මේක කරන්න කියලා කිව්වහම ඔහි කරනවා. අන්දව මේ මොනින් විමසීම දහම දන්න දකින්න ගතියකට ඇවිල්ලා නැහැ. ඉස්කෝලේ ඉතින් නිවන මාර්ගය ගන්නවා. ස්කෝලේ යනකොට නම් මොනවයි ඉගෙන ගත්තත් කන්නේ දැන් බණ අහනකොටවත් ඉගෙන ගන්න ඕනේ භාවනා කරන්න ගිහින් නු නේද ඒත් කරන්නේ මේ වැඩේම නම් ඒක කියා දෙන කෙනාට නෙමෙයි බණින්න ඕනේ Taman තමයි බලගන්න මම මේක දකින්න තාම ඉගෙනගෙන නැහැ ඒක ඉවරද ධර්මය නැතුව නෙමෙයි ධර්මය අපිට ඕන තරම් අහන්න ලැබෙනවා මේක දකින්න බැරි කමයි තමන්ගේ දුර්වලකමයි මේ තියෙන්නේ. මේවා ඕන තරම් ඇහිලා ඇති. එන්නට අපි දන්නේ නැහැ මේ කියන්නේ මේකයි කියලා. ඒක අපිට තේරුම් ගන්න අපේ නුවණ වැඩි ගන්න. අපේ ඒක වඩන්න තමයි ඒක ආයේ ආයේ මේ අහන්න නුවණින් මෙනෙහි කරන්න. සාකච්ඡා කරන්න. ඔය ටික බුදුහාඳුරම කියලා තියෙනවා. කියුව කලියට පිළිගන්න එපා මම මේ බුදුහාමුදුරන්ගෙන් අහලා ඇවිල්ලාමයි කියන්නේ කිව්වත් පිළිගන්න එපා. නද ඉන්නා හැම පිළිගන්න අය. ශ්‍රද්ධාව නෙමෙයි. නද ඉන්නා මම මේ මහා ප්‍රශ්නයගෙන් අහලා ඇවිල්ලා කියන්නේ. ඒගොල්ලෝ බුදුබණ අහලා තියෙනවා. ඒ හින්දා පිළිගන්න. ඒක පිළිගන්නයි ඉන්නවා මොනවා කරන්නේ ඒක බුදුදහම තමයි මම මේ රහතන් වහන්සේලාගෙන් අහලා ඇවිල්ලා කියන්නේ කියලා කිව්වහම අපේ අය සාදු සාදු කී කියයි ඉතින් අපි පිළිගරන් යනවා ඇහුවට ගමන්නේ නැහැ එහෙන් ඇහුවට ගමන්නේ නැහැ හැබැයි Taman දක්ෂ වෙන්න ඕනේ කියන්නේ නුවණින් ඒ කියන ඒවයි සමහර විට ධර්මයේ ඇති. හැබැයි ඒක අපි අන්දව පිළිගත්තොත් අපට ධර්මය අහුවෙන්නේ. ඒ කියන හින්දා පිළිගත්තොත්. මෙයා කියන හින්දා හරි. මෙයා ඇත්ත තමයි ওই මහා බ්‍රහ්මයාගෙන් අහලා තමයි කියන්නේ. මහා බ්‍රහ්මයාගෙන් අහුවා කියලා කිව්වත් එහෙනම් මහා බ්‍රහ්මයාට පුළුවන්. අනිත් අය නිවන් දක්වා. බුදු කෙනෙක් ඕන වෙන්නේ නැහැ. නේද? අබුද්ධෝත්පාද කාලවලත් පුළුවන් එහෙනම් මහා බ්‍රහ්මයාට ඉල්ලබන කී කියන්නේ. නේද? කල්ප ගානක් ඉන්නෝනේ.
බුදුහාමරගෙන්
බණ ඇහුවා තමයි ඉතින්.
තාම ඇති මන්නේ.
බණ ඇහුවට දැන් අපිත් බණ අහලා තියෙනවා. බණ ඇහුවට
අහලා තියෙන
බණ බණ අහලා තියෙන එක නෙමෙයි නේ. ඒක වැඩි නේද? ඒත් මේ බුද්ධ දේශනාව අනුව ධර්මය කියන එක කොහමද හොයන්නේ කියලා. කාලාම සූත්‍රය එහෙම හොඳට කියලා තියෙනවා. ඒ එතන කියනවා නම් මම මේ බුදුහාමුදුරුවන්ගෙන් අහලා ඇවිල්ලා කියන කොටත් පිළිගන්න එපා කියලා. ඒත් අපි වෙන කෙනෙක් කියුවා හින්දා ආමයා කියන එක ඇත්ත වෙන්නේ නැති අර ඒකම වෙන්නේ නැති කියලා එහෙම දහම හෙව්වොත් නම් ඉතින් බුදුදහමට අනුව නම් දහම හම්බ වෙන්න විදිහක් නැහැ. නේද? බුද්ධ දේශනා බුදුහාමුදුරුව කියන්නේ හැමතිස්සෙම ඒ දහම අහන්න නුවණින් මෙනෙහි කරන්න. නුවණින් මෙනෙහි කරද්දී එතකොට අපිට දහමට ගලපලා බලන්නත් තියෙනවා. දහමට ගලපන්න. ඔයද ඒ දහමටත් ගලපලා පෙන්වන්න පුළුවන් ඕන බොරුවක් කියලා මෙන්න මේක මේ සූත්‍රයේ තියෙනවා කියලා. ඉතින් එහෙම එහෙම ගලපලා පෙන්වන්නත් පුළුවන්. ඉතින් Taman දක්ෂ වෙන්න ඕන. එතකොට මේක මේ මේක ඇත්තද? මේක වෙන්න පුළුවන්ද මේ බුද්ධ දේශනාන්නේ? එතනයි අර බුදුහාමුදුරුව දැකපු කෙනාට. බුදුහාමුදුරුව දැකපු කියන්නේ ඇස් දෙකෙන් නෙමෙයි. ධර්මයේ දැකපු කෙනාට. සම්මා දිට්ඨිය ඇති කරගත්ත කෙනාට ඒවයි පැටලෙන්නේ. ධර්මයේ පැහැදිලි වෙනවා. ඒයි බුදුහාමුදුරුවෝ මේ ආයතන පිරිසිදු දකින්න කිව්වේ. මේ ධර්මය දකින්න ඕන. ආයතන පිරිසිදු දකින්න නැතුව ධර්ම දකින්න බෑ කිව්වේ ඇයි? කියන එක ඒක ඇත්තමයි කියලා පේනවා. මේ ආයතන දැක්කේ නැත්නම් කොහොම තේරුම් ගන්නද? නේද? අපි ආයතන දැකීමක් නම් කියේ ලෝකෙට අයිති දැකීමකුත් තියෙනවා ඊළඟට ලෝකෝත්තර දැක්මක් තියෙනවා කියන්නේ. දැන් ඉස්සෙල්ලා ලෝකෙට අයිති දැකීම තමයි ඇහි ලෙන්ස් එකක් තියෙනවා. ඒකෙන් ප්‍රතිබිම්බයක් හදනවා. ඔක තමයි දකින්න. ඔව්. තාම මේ තියෙන ඇහක් පිළි අරන්නේ ඔය කියන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්නනවා නම් මේ පෙර නොතිබීම හටගත්ත ඉතුරු නැතුව නිරුද්ධ වෙන ඇහ. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන රූපය. නේද? සංකත හේතු ප්‍රත්‍යයෙන්ම හටගත්තු දෙයක්. පටිච්ච සමුප්පන්න දෙයක්. ඒතර අපි ඔවයි පටිච්ච සමුප්පාදේ දකින්නවා. හැත් පටිච්ච සමුප්පන්නයි, ඇහෙන් දැනගන්න රූපෙත් පටිච්ච සමුප්පන්නයි කියන දේවල් දකින්න පුළුවන් වෙනවා. මොකද ඒවට ගැළපෙනව නම් තමයි මෙන්න මේක ධර්මය කියලා ගන්න. පිය එහෙම නැතුව ආපහු ලෝකෙට අයිති දෙයක් බාර අරන්න. ඒක ධර්මය වෙන්න බෑ. ලෝකෙ ඉක්මවන යන ධර්මය වෙන්න බෑ. ඒකත් දැනගන්න මම ඉන්නව නම් නේද? මම නැති වෙන්නේ මෙහෙමයි කියන දැක්ම එන්නේ සම්මා දිට්ඨිය තියෙනකොට. මෙහෙම රැවටිලා ඉන්න කන්නේ මේක තියෙන්නේ. වතුර බල්ලා ඉන්නවා කියලා හිතනකන් ඉතින් මේ ගොඩ බල්ලෙක් ඉන්නවා. මම කියලා කෙනෙක් ඉන්නවා. රූපෙට අහු වෙන තාක්කල් අපටත් මම ඉන්නවා. සක්කාය දිට්ඨිය පිහිටන. ඒතර නුවණින් හරි දකින්න පුළුවන් නම් ඔය රූපෙට අහු වුණේ මෙන්න මේ මුලාව හින්දා. මේ මුලාව යදුන් නැත්තම් අහු වෙන්න විදිහක් නැහැ. කියලා නොවනින් හරි හිතන්න දැනට ඒකට අහු වුණාට නොවනින් හරි දකින්න පුළුවන් කෙනා සම්මාදිට්ඨිය කියන එයා මොකද කරන්නේ දැනට රූපෙට අහු වුණාට දන්නවා මේ කෙලෙස් ඉඳයි ඔය අහු වුණා. රහතන් වහන්සේගේ මේ කෙලෙස් හේදෙන්නේ නැහැ. එයා ඔකට අහු වෙලා නැහැ. නාමඤ්ඤත. අපි මේක තියනවා කියලා මඤ්ඤණා කළාට රහතන් වහන්සේට නෑ. අන්න එහෙනම් මේ මඤ්ඤණාවෙන් මිදෙන්න උත්සාහ කරනවා මාමඤ්ඤත. මාමඤ්ඤති මාර්ගයේ වැඩනවා. පෘථග්ජනයා මඤ්ඤති, ශේක පුද්ගලයා මාමඤ්ඤති. මඤ්ඤණාය නිදෙන්න උත්සාහ කරනවා. රහතන් වහන්සේ නමඤ්ඤති. මඤ්ඤණා නොකරන මට්ටමක්. ප්‍රපංච නොකරන මට්ටමක්. ශේක පුද්ගලයා ප්‍රපංචේ ප්‍රපංචය බව දැනගෙන ප්‍රපංචයෙන් මිදෙන්න උත්සාහ කරනවා. කෘතඥයා ප්‍රපංචේ ප්‍රපංචයක් කියලාවත් දන්නේ. ඒක ඇත්ත කියලා මඤ්ඤණා කරනවා. එහෙම. ප්‍රපංචේ ප්‍රපංචයක් කියලා දැනගන්නත් ලොකු නුවණක් ඕන. ඒක දහම අහලා නුවණින් මෙනෙහි කරන කෙනාට විතරයි ඒ මට්ටමට එන්නේ. ප්‍රපංචේ ප්‍රපංචයක් කියලා දැනගන්න. මඤ්ඤණා කිරීමක් කියලා දැනගන්න. ඒකටත් ලොකු නුවණක්. ඔව්. මා කියන්නේ අපි අයින් වෙන්නනේ. මා මේ බාල සමාගමෝ. බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ එපා. පාලියෙන් මා කියන්නේ එකෙන් මිදෙන්න උත්සාහ කිරීමක්. සේක පුද්ගලයා කියන්නේ ආර්ය පුද්ගලයෙක්. සම්මා දිට්ඨිය තියෙන සෝවාන් වෙන්න පුළුවන්, සකෘදාගාමී වෙන්න පුළුවන්, අනාගාමී වෙන්න පුළුවන්. තාම ඒගොල්ලෝ රහත් වෙන්න උත්සාහ කරනවා. ඒක ඉතින් හොයාගන්න. මඤ්ඤණා කරනවද මාමඤ්ඤතිද නෑමඤ්ඤතිද කියලා බලන්න. සෝවාන් කියන්නේ මගඵල ලාභී. සෝවාන් මාර්ගයේ හිටියත් ශේක. ඔව්. කියන්නේ සම්මා දිට්ඨිය ඇති වුණා නම් දැන් එයා අරකෙන් වළකින්න උත්සාහ කරනවා. ඒකෙන් තමයි බලන්නේ මාර්ගය ඉන්නවද නැද්ද. තාම අර මඤ්ඤණාව ඇත්ත කියලා ලෝකේ ජීවත් වෙනවද? නැත්තම් ඒක මඤ්ඤණාවක් කියලා දැකලා ඒකෙන් මිදෙන්න උත්සාහයක් පොඩ්ඩක් හරි යොදනවා නම් එයා මාර්ගේ වැඩන කෙනෙක්. මඤ්ඤණාවක් බව දැනගෙන ඒකෙන් මිදෙන්න පොඩ්ඩක් හරි උත්සාහ කරන කෙනා එතකොට ඒ ධර්මය අහපු කෙනානේ. සද්ධර්මයක් ශ්‍රවණය කරපු කෙනා, නුවණින් දැකපු කෙනා. එතකොට අශෘතවත් පුතඥයා නෙවෙයි. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකය. දහම අහලා දැනගන්න කෙනා. මාර්ගේ යන්න සුදුසුකම තියෙනවා. අධ්‍යාත්මික දැක්ම. මම කිව්වේ සම්මාදිට්ඨිය ඇති වුණොත් නේ මාර්ගේ යන්න පුළුවන්. මේක වැරද්දක්. මේක මඤ්ඤණා කිරීමක් කියලා තේරුම් ගත්ත කෙනාටනේ ඕකෙ මිදෙන්න උත්සාහයක් ගන්න පුළුවන්. වෙන කෙනෙකුට බෑනේ. මේ රැවටිලා කියලාවත් දන්නේ නැති කෙනා කොහොමද ඒකෙන් මිදෙන්න උත්සාහ කරන්නේ? නේද? එතකොට මේ දහම අහලා දැනගන්න කෙනා තමයි ඒකෙන් දැන් වැරදි එකෙන් මිදෙන්න උත්සාහ කරන්නේ. එයාට තමයි මා මඤ්ඤති කියන්නේ. හරි? ඒකත් නොදන්න කෙනා මඤ්ඤති. එයාට කවදාවත් නෑමඤ්ඤති මට්ටමට එන්න බෑ. ධර්මයේ ඇහුගේ නැත්තම්. නේද? මඤ්ඤණාවක් කියලාවත් දන්නේ නැති කෙනාට ඕකෙන් කොහොම මිදෙන්නේ? කවද මිදෙන්නේ? මිදෙන්න බෑ. ඒක තමයි ඉතින් තමන් රැවටිලා මුලාවටපත් වෙලා දුකටපත් වෙලා කියන එක නොදන්න කෙනාට ඕකෙන් මිදීමක් නෑ. ඒක නිකන් කෙනෙකුට දකින්නත් බෑ. අපටත් නුවණක් ඕන. ඔව්. හොඳයි, පැහැදිලි නේද? ඒවා තමයි තේරුම් ගන්න. ඒවා තේරුම් ගන්න තමයි අපි ධර්මයේ අහන්න ඕන නුවණින් විමසන්න ඕන. ඉතින් සතුටු වෙන්න පුළුවන් මේ කාලය තුලත් අපි භාවනාවල යෙදුණා, සාකච්ඡාවල යෙදුණා. සීල සමාධි ප්‍රඥා වැඩෙන මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. පින් රැස් කරගත් වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමති දෙවි දේවතුන් වහන්සේලා ඉන්නවනම් මේ පින් අනුමෝදන් වෙත්වා, සතුටටපත් වෙත්වා, දිවයි සිරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්මාවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවි දේවතුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයන් නරකක් අපල උපද්‍රවයක් ආදී ලෙඩ දුකක් සොර සතුරු උපද්‍රවයක් ආදී කිසියම්ම දුකක් කරදරයක් බාධකයක් වෙන්න තියෙනවා නම් ඒ සෑමකින් අප සැවම ආරක්ෂා කරන සීක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු මං පරන්ති. නම් කිසි මලගිය කෙනෙක් නරක තැනක ඉපදිලා පින් බලාපොරොත්තු ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්මාවබෝධයේ පිණිසම හේතු ආසනා වේවා. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හන්තු ඥාතයෝ. මේ රැස් කරගත්තු පින්වල බලයෙන් අපට යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් ධර්ම මාර්ගයෙන් ඉවතට දින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේපා. ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අතනිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු.